ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අප්‍රේල් මාසයේ අවසාන සතියේ සිකුරාද දවසේ ගෙවි යන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු එකට සම්පින්නනය කරන්නයි දැන් අපි සූදානම් වන්නේ SBS සිංහල ගුවන්විදුලියෙන් ලෝවටා විදෙස් පිටි සමාලෝචනය ගෙනෙන්නට. අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මේ සඳහා AFP ප්‍රවෘත්තිජාලයේ මාධ්‍යවේදී විදෙස් පිටි විචාරක අමල් ජයසිංහ මහතාව. අමල් අයබෝන් සුබෝදසනක්.
අයිබෝන් මදුර සුබෝදසන.
හොඳයි, අපිට තවමත් ලෝකයේ ප්‍රධාන මාතෘකාව විදිහට ගන්නට සිද්ධ වෙලා තිබෙන්නේ රුසියාව සහ යුක්‍රේනය අතර ඇති වෙලා තිබෙන මේ යුද්ධමය වාතාවරණය සම්බන්ධයෙන් මේ වන විට විවිධාකාරයේ නම් ගදරාපු පුද්ගලයන් පවා යුක්‍රේනයට ගොස් විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරන ආකාරයක් තමයි අපිට පෙනියන්නේ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාත් එවැනි වූ චරිතයක් බවට පත් වුණා පසුගිය සතියේදී. අමල, අපි එතනින් අපේ කතාව බහ පටන් ගමු.
මදුර, දැන් ඊයේ වෙනකොට ඇන්ටෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඔහු කියව් යුක්‍රේනයේ කියව් අගනුවර කිට්ටු ස්ථානයකට ගමන් කරලා දැනට ඒ ප්‍රදේශයේ ඇතිවලා තියෙන යුදමය තත්ත්වය පිළිබඳ විශේෂම විශාල වශයෙන් ගෙවල් හානියට පත් වෙලා තියෙන, ඒ වගේම ඔහු ගියා සමූහ මිනි වලක් තියෙන තැනකට ඔහු ඒක නිරීක්ෂණය කරන්න ගියා. ඉතින් මෙතනදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා කියා සිටියා මේ 21 වන සතවර්ෂයේ මෙවැනි යුද්ධයකට කිසිම ඉඩක් නැතයි කියලා, මෙවැනි දෙයක් සිදුවීම පිළිගන්නට බැරියයි කියලා. ඉතින් මේ විදිහට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා යුක්‍රේනයට ගමන් කළේ ඔහු ඊට කලින් දවසේ මොස්කව් නුවර මොස්කව් බලධාරීන් සමග සාකච්ඡාවකින් පසුවයි. මේ ගමනේදී ඔහු මුලින් මොස්කව් වලට යන්නද රුසියාවේ අගනුවරට යෑම බොහොම දැඩි විවේචන ලක්වලා තිබුණා. නමුත් ඔහු යුක්‍රේනයට ගිහිල්ලා ඔහුගේ ප්‍රකාශවලින් ඒකම ඔහු දක්වපු අදහස් අනුව බලපුවාම ඔහු බොහොම තරේ මේ යුද්ධය හෙලා දැක්ක පමණක් නෙමෙයි මේ යුද්ධයෙන් වෙලා තියෙන හානිය දිහා බලලා මේ තට්ටු මහල් නිවාසවලට වෙලා තියෙච්ච හානිය දැකලා ඔහු කිව්වා ඔහුට හිතා ගන්නට පුළුවන් කියලා මේ නිවාසවල හිටපු උදවියට මොන වගේ දෙයක්ද වෙන්නට ඇත්තේ, ඔහුට හිතනවා කියලා. සමහර විට මේ නිවාසවල ඔහුගේම මිනිබිරියන් මේකේ ඉන්නට පුළුවන්, ඔහුගේම දරුවන් මේකේ ඉන්න පුළුවන්, ඔවුන් මෙවැනි බෝම්බ ප්‍රහාර එල්ල වෙනකොට ඒ නිවාසවල හිටපු උදවියට මොකද වුනේ. ඉතින් මේ වගේ ඉතාමත්ම ඛේදජනක තත්වයක් කියලා මේ යුද්ධය නැවැත්වීමට තියෙන අවශ්‍යතාවය මහලේකම්වරයා මෙතනදී අවධාරණය කරා.
ඔව්වමල්, දැන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ යුද්ධයේ ආදීනව පිළිබඳව දැකලා මේ ආකාරයට යුද්ධය ප්‍රතික්ෂේප කරද්දී අපිට ඇමරිකානු ජනාධිපතිරයාගෙන් ඇහෙන්නේ වෙනස්ම කතා බහක්. අපි ඒ ගැනත් සටහනක් තබමු.
මේකත් අලුත් ප්‍රවණතාවයක් මෙතන මදුර. දැන් මීට කලින් අවස්ථාවලදී ඇමරිකාව යුක්‍රේනයට සහාය දක්වන්නට මුදල් ආධාර ලබා තිබුණා. ඒකම යුදමය වශයෙන් ද්‍රව්‍ය ලබා දෙනටත්, ඒ කියන්නේ යුද ටැංකි නාශක අවියාවිද ලබා දීමට කටයුතු කළ තිබුණා. මේ අවස්ථාවේදී බයිඩන් ජනාධිපතිවරයා ඒ මීට කලින් ලබා දුන්නු ඒ සියලුම ආධාර අභිබවා ගිහින් මේ අවස්ථාවේදී ඇමරිකානු මුදලින් ඩොලර් බිලියන 33,000 එහෙම නැත්නම් බිලියන 33ක ආධාර යුක්‍රේනයට ලබා දීමට ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලලා තියෙනවා. මෙතනින් මේ මුදල් වලින් බිලියන 3ක් වගේ ප්‍රමාණයක් තමයි මානුෂීය ආධාර හැටියට ලබා දෙන්නට තීන්දුව කළ තියෙන්නේ. අති විශාල මුදලක් මේ බිලියන 33න් අති විශාල මුදලක් ඍජුවම යුද උපකරණ ලබා ගැනීමට සඳහා තමයි ලබා දෙන්නේ. මෙතනදී බයිඩන් ජනාධිපතිවරයා පවසන්නේ මේ විදිහට අති දැවැන්ත විදිහට යුක්‍රේනයට යුද ආධාර ලබා දීම ඇමරිකාව කිසි විදියකින් රුසියාව සමග යුද්ධ කිරීමක් නෙමෙයි. නමුත් මෙතනදී යුක්‍රේනයට තමන්ට එල්ලවන ප්‍රහාර මැඩපැවැත්වීමට රුසියාවේ ආක්‍රමණය එය පිටුදැකීමට මෙය ඉවහල් වෙයි කියන පදනම මත තමයි මේ අවස්ථාවේ මේ මුදල් ලබා දෙන යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මේ මුදල් අතරම විඳන් කිරීම සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යයි. ඒ කියන්නේ රිපබ්ලිකන් පක්ෂයේ සහයත් බයිඩන් ජනාධිපතිවරයාගේ පක්ෂයට ඩෙමොක්‍රටික් පක්ෂයට ලබා ගන්නට සිද්ධ වෙනවා. නමුත් අපිට දැනට වාර්තා වෙන විදිහට ඇමරිකාවේ මේ ප්‍රධාන පක්ෂ දෙකම මේ අවස්ථාවේදී යුක්‍රේනයට යුද ආධාර දෙන්නට ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් එකඟතාවයක් තියෙන නිසා මේ මුදල ඉතාමත්ම කෙටි කාලයකදී ලැබෙයි කියලා අදහසක් තියෙනවා. අපි මේක සංසන්දනය කරොත් ඇමරිකාව මේ අවස්ථාවේදී කොවිඩ් මර්දනය සඳහා මුදලක් යොදන්නට යෝජනා කරලා තියෙනවා. ඒ මුදල ඩොලර් බිලියන 22ක් වගේ එක තමයි සඳහන් වෙන්නේ. නමුත් ඊට වඩා බිලියන 11කින් වැඩි ආධාර ප්‍රමාණයක් යුක්‍රේනයට දෙන්න තමයි ඔවුන් මේ අවස්ථාවේදී තීන්දුව කළ තියෙන්නේ.
හොඳයි, අපි දැන් යන්නට බලාපොරොත්තු වන්නේ ප්‍රංශයට. ප්‍රංශ ජනාධිපතිවරණය පැවැත්වුණා. එහිදී එමානුවෙල් මැක්‍රොන් නැවත වතාවක් ප්‍රංශ ජනාධිපතිවරයා විදිහට තේරීපත් වුණා. එතනදී ඔහුගේ පළමු මහජන හමුවේදී ජනාධිපතිවරයා වීමෙන් අනතුරුව තක්කාලිත් එක්ක සම්බන්ධයක් ගොඩනැගිලා විදෙස් මාධ්‍ය මේ පිළිබඳව දැවැන්ත විදිහට වාර්තා කරන්නට පටන් ගත්තා. අමල්, මොකක්ද මේ මැක්‍රොන්ගේ තක්කාලි වලයි තියෙන සම්බන්ධය?
ඔව්, මෙතන මදුර ඇතරම මැක්‍රොන් ජනාධිපතිවරයා මේ දෙවැනි වතාවට දෙවන දූර කාලයක් ජයග්‍රහණය කරපු පහුගිය දශක දෙකේ දෙකකට පසුව මෙවැනි ප්‍රථම වතාවට තමයි ප්‍රංශ ජනාධිපතිවරයෙකුට දෙවැනි දූර කාලයක් ජයග්‍රහණය කරන්නට හැකි වුණේ. මෙතනදී ඔහුට අභියෝගයට හිටියේ මරී ලතෙන්, එහෙම නැත්නම් ඉතාමත්ම දක්ෂිණාංශික අපේක්ෂිකාවක්. ඇය බොහොම ජාතිවාදය ඉදිරියට අරගෙන කටයුතු කරපු කාන්තාවක්. ඇයගේ ඡන්ද ප්‍රමාණය මෙතන වැඩි වෙලා තිබුණා. මැක්‍රොන්ට විශාල අභියෝගයක් තිබුණා මරී ලෙපෙන්ගෙන්. නමුත් මේ ජයග්‍රහණයෙන් පසුව මැක්‍රොන් ජනාධිපතිවරයා ඔහු මහජනතාව සමග ඒ සම්බන්ධතාවයට මුලින්ම තෝරාගත්තේ තමන්ට අඩුවෙන්ම ඡන්ද ලැබිච්ච කොට්ටාසයක්. මේකට කියනවා සර්ගී පොන්ටුවා කියන ඒ ප්‍රදේශයට තමයි ෆ්‍රන්සේ පැරිස් අගනුවර කිට්ටුව තියෙන මේ ස්ථානයට යන්නට ඔහු තීන්දු කරා. එතන ඔහුට ඡන්ද ඉතාමත්ම අඩු ප්‍රමාණයක් ලැබිච්ච ඒ ඡන්ද කොට්ටාසයක්. ඒ ඡන්ද කොට්ටාසය ඔහුගේ මේ ජයග්‍රහණයෙන් පසු පළවෙනි සංචාරය යනකොට තමයි ඔහුට තක්කාලි ප්‍රහාරයක්, චෙරි තක්කාලි වලින් ගැහුවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඔහුගේ මූණ ළඟින් මේ චෙරි තක්කාලි ගිහිල්ලා, නමුත් ඔහුට වැදෙන්නේ නැතුව ඔහු ළඟ හිටපු වෙනත් අයෙකුට මේ තක්කාලි වැදුනායි කියලා තමයි වාර්තා වෙන්නේ. මැක්‍රොන් ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් ඉතාමත්ම ක්ෂණිකව කුඩයක් උස්සලා කුඩයකින් ඔහු ආවරණය කරගෙන ඒ ප්‍රදේශයෙන් ඉවත් කරගත්තයි කියලා වාර්තා වෙනවා. මෙතනදී මැක්‍රොන් ජනාධිපතිවරයා අතරම ඔහුගේ ආරක්ෂකයන්ට ලොකු හිසර දෙයක් හැටියට හඳුන්වලා තියෙනවා බොහෝ අවස්ථාවලදී. මොකද තමන්ට මිත්‍ර නොවන ස්ථාන, එහෙම තමන්ට තර්ජනයක් වෙන්නට පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුවන් ස්ථානවලටත් නිර්භයවම පයින් ගමන් කරලා මේ ජනතාව සමග නිතරම සම්බන්ධයක් තියා ගන්න පුද්ගලයෙක් හැටියට හඳුන්වලා තියෙනවා. ඉතින් මීට කලින් අවස්ථා කිහිපයකදීත් ඔහුට මෙවැනි අකරතැබ්බ සිද්ධ වෙලා තියෙනවා. එක් අවස්ථාවකදී ඔහුට කඹුල් පාරකුත් ඡන්දදායකයෙක් විසින් එල්ල කළා තිබුණා. ඉතින් ඒ කෙසේ වුණත් මේ අවස්ථාවේදීත් ඔහු ඉතාමත්ම නිර්භයව ඔහුට අඩුම ඡන්ද ලබා දුන්නු ඒ ඡන්ද කොට්ටාසයට ගමන් කිරීමේදී තමයි මේ අකරතැබ්බට ඔහුට මුණ පාන්නට සිද්ධ වුණේ.
හොඳ, අපි අවසාන නැවතුම අද දවසේදී සටහන් වන්නේ මියන්මාරය සම්බන්ධයෙන්. මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට නැවත වරක් වසර 5ක සිරදඬුවම් නියම කෙරුණා මේ ගෙවිගෙන සතියේ. අමල්, එන්න එන්න අවුන්සාන් සුකීට පැනවෙන දඬුවම් වැඩි වෙන ආකාරයක් තමයි අපිට පෙනී යන්නේ. මේවර මේ දඬුවමට හේතුව මොකක්ද කියලා අපි පැහැදිලි කරමු.
මතුර මෙතනදී දැන් මියන්මාරයේ බලය අල්ලාගත්තු හමුදා ජුන්ටාව ඔවුන් චෝදනා කරනවා අන්සන් සූචි ඩොලර් ලක්ෂ 6ක අල්ලසක් ලබා ගත්තයි කියලා. මේ අල්ලස මුදල් සහ රත්තරන් වලින් ලබා ගත්තයි කියලා තමයි අයට චෝදනා කරලා තියෙන්නේ. ඉතින් මේක මිලිටරි අධිකරණයක් විසින්, යුද අධිකරණයක් විසින් අයට විරුද්ධ මේ තිබිච්ච චෝදනා පරීක්ෂණයට භාජනය කරලා අයව වරදකරු කරලා මේ අවස්ථාවේදී අවුරුදු 5ක හිරදඬුවමකට නියම කරලා තියෙනවා. නමුත් මීට කලින් අවස්ථාවලදීත් ඇයව අවුරුදු 6ක සිරදඬුවමකට ලක් කරලා තියෙනවා. මේ සිරදඬුවම් වලට ලක් කරාට ඇයව නිවාස අඩස්සියේ පවත්වාගෙන තියාගෙන යනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් බොහොම පැහැදිලිවම මියන්මාරයේ ඒ හමුදා පාලනය ඇයව දේශපාලනයෙන් ඉවත් කිරීමේ කටයුත්තක් හැටියට තමයි මේකත් අපිට පෙනී යන්නේ. විශේෂයෙන්ම බටහිර රටවල්, ඒ වගේම මානව අයිතිවාසිකම් පිළිබඳ ඒ ක්‍රියාකාරී බොහොම තරයේ ප්‍රකාශ කරලා තියෙනවා මේ තීම් ලබා දුන්නු තීන්දුව යුද අධිකරණය විසින් ලබා දුන්නු තීන්දුව පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. මොකද ඇයට නිසියාකාරයෙන් ඇයගේ නීතිඥවරුන්ට මේ නඩුවේදී කරුණු ඉදිරිපත් කරන්න හරි අවස්ථාවක් ලබා දීලා නැහැ. ඒකම ඇයට පිටස්තර ලෝකයේ ඇයට කිසිම සම්බන්ධයක් ලබා ගන්නටත් ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නේ නැහැ කියන චෝදනාව එල්ලලා තියෙනවා. නඩු අහන්න දින කිහිපයකට කලින් පමණක් ඇයගේ නීතිඥයන්ට ඇයව හමුවන්නට ඉඩ ප්‍රස්ථාව ලබා දීලා තියෙනවා. නමුත් ඇයව රඳවාගෙන ඉන්නේ කොහෙද කියන කාරණාවවත් හරියට එළිදක්වලා නැහැ. ඉතින් මෙතනදී අපිට මියන්මාරයේ යුද හමුදාව කියන දේ විතරයි දැනගන්න පුළුවන් ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වෙන් ඉන්නවයි කියලා. නමුත් ඇයට පිටස්තර අය සමග කතා කිරීමට හෝ එළියට පහළට යාමටවත් ඒ අවකාශ ලබා දීලා නැහැ. ඒකම මේ වෙනකොට මතක් කරන්නට ඕනේ මදුර, දැන් මියන්මාරයේ හමුදාව බලය අත්පත් කරගත්තට පස්සේ මේ වෙනකොට 1700ක් විතර සාමාන්‍ය ජනතාව ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මොකද දිනපතාම වාගේ මියන්මාර් හමුදා මේ බලයට විරුද්ධව, හමුදා ජුන්ටාවට විරුද්ධව රට පුරාම කැරලි ගහන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒවා ඒ අවස්ථාවලදී හමුදා ගැටීම්වලදී මේ වෙනකොට 1700ක් විතර සාමාන්‍ය ජනතාව ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම තව 13,000ක විතර පිරිසක් තවමත් හමුදා අත්අඩංගුවේ පත්වනවායි කියලා වාර්තා වෙනවා. ඉතින් මේ හමුදාවට විරුද්ධව රට තුල තියෙන විරෝධය දිගින් දිගටම වැඩි වෙනවා. නමුත් ඒ කැරලිකරුවන්ට හැකියාවක් ලැබිලා නැහැ හමුදා බලයෙන් පහ කරන්නට. ඒ එක්කම හමුදාවත් තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට මේ විදිහට දැනට මියන්මාරයේ බොහෝ පිළිගත් ප්‍රධාන දේශපාලන නායිකාවක් වන අන්සන් සූහි මේ විදිහට ඇයව හිරාඩස්සිය තබා ගැනීමට තමයි කටයුතු කරලා තියෙන්නේ. තව මෙපමණක් නෙමෙයි මදුර, ඇයට විරුද්ධව තවත් චෝදනා තියෙනවායි කියලා මිලිටරි ජුන්ටා මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නඩුත් ඉදිරියේදී පවත්වනවායි කියලා ඒ විදිහට අනතුරු ඇඟිලිමකුත් කරලා තියෙනවා.
අපි මෙවර SBS සිංහල ගුවන් විදුලියේ ලෝවටා විදස්විති සමාලෝචනෙන් ගෙන ආවේගේ වීගේ සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු. ඉතින් අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ AFP ප්‍රවෘත්ති ජාලයේ මාධ්‍යවේදී විදස්විති විචාරක අමල් ජයසිංහ මහතා. අමල් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ තොරතුරු ගෙනාවට. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
අයබෝන් මදුර.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.